අයිබෝවන්, දිවයින පුරා සිටින එකොලාශ්‍රේණයේ දූල පුතාල ඔක්කොටම. මම ගාල්ල කලාප විද්‍යාශේෂත්‍ර අධ්‍යන මධ්‍යස්ථානයේ කළමනාකරු H.K. නීල් අශෝක. අද අපි කතා කරන්නේ එකොලාශ්‍රේණිය විද්‍යාවිෂයට අදාළව පෙළපොත එක කොටසෙහි හයවන පාඩම. ඒ කියන්නේ මානව දේහ ක්‍රියාවලි ඒකකය. එම ඒකකයේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය තමයි අද අපි සාකච්ඡා කරන්නේ. එහෙනම් දුවේ පුතේ, මේ පාඩම අධ්‍යයනය කිරීම සඳහා රූප සටහන් යොදා ගැනීම පාඩම තේරුම් ගැනීමට වඩාත් පහසුවක් වේවි. ඒ නිසා ඔබගේ 11 ශ්‍රේණියේ විද්‍යාව පෙළපොතේ පෙළපොත ළඟ තබා ගන්න කියලා මම මතක් කර සිටිනවා. සත්ව ලෝකයේ සෑම සත්වයකම ආහාර ගන්න බව අපි දන්නවා. නමුත් ඒ සතුන් අතරින් මිනිසාගේ ආහාරය සුවිශේෂී වෙනවා. එයට හේතුව එය වඩාත් හොඳින් පිළියෙල කරගෙන සහ එහි පෝෂණය පිළිබඳ මනා අවබෝධයක්කින් ලබා ගැනීමයි. ඒ වගේම අපි ලබා ගන්නා ආහාර වලින් සිරුරට ඇති ප්‍රයෝජන ගැනත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට මිනිසා උත්සුක වෙනවා. ඒ විතරක් නෙමෙයි දුවේ පුතේ, යම් යම් ආහාර සංගටක අඩුවැඩි වීමෙන් වැළඳෙන රෝග ගැනත් උනන්දුවක් දක්වනවා. අන්න ඒ නිසා අපි ගන්න ආහාරවල ජීර්ණ ක්‍රියාවලියත් අවශෝෂණය පිළිබඳ අපට මනා අවබෝධයක් තිබීම වැදගත්. මෙන්න මේ ආහාර ජීර්ණය සහ අවශෝෂණය පිළිබඳ සැකසුණු පද්ධතිය තමයි ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ. ඉතින් දුවේ පුතේ, අපි මේ ගුවන්විදුලි වැඩසටහනෙන් ඒ පිළිබඳ අධ්‍යයනය කරන්න අපි මේ පාඩම ඒකක කීපයක් යටතේ කතා කරමු. හොඳයි දුවේ පුතේ, ආහාර ජීර්ණ පද්ධතියෙන් ඉටුවන ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවනේ. පළවෙනි එක තමයි ආහාර ජීර්ණය. දෙවෙනි එක වෙන්නේ ජීර්ණය වූ ආහාර උරා ගැනීම. එහෙම නැත්නම් අපි ඒකට කියනවා අවශෝෂණය කියලා. හොඳයි, අපි දැන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කරමු. ආහාර ජීර්ණ ක්‍රියාවලිය දුවේ පුතේ ආකාර දෙකකින් සිදුවෙනවා. පළවෙනි එක තමයි භෞතික ජීර්ණය. දෙවෙනි එක තමයි රසායනික ජීර්ණය. හොඳයි දුවේ පුතේ, අද මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ භෞතික ජීර්ණය පිළිබඳව සහ ආහාර ජීර්ණ පද්ධතියේ මූලික කොටස් පිළිබඳව. මුලින්ම අපි ආහාරයක් ගන්න විට එය දත්වලින් අල්ලා කඩා ගන්නවනේ. ඒ කියන්නේ මුලින්ම මෙතෙන්දි සිද්ධ වෙන්නේ භෞතික ජීර්ණය බව පැහැදිලි. මේ කාර්යය සිදු වෙන්නේ දත්වලින්. ආහාර කඩා ගැනීම, තද ආහාර ඉරා ගැනීම, ආහාරය පොඩි කර ගැනීම හා සියලු ආහාර කොටස් හොඳින් නම්බරා ගැනීම මේ භෞතික ජීර්ණයේදී සිදු වෙනවා. අපි දන්නවා මේ සඳහා මුඛයේ කෘන්තක, රදනක, පුරස්චාර්වක, චාර්වක කියලා දත් වර්ග හතරක් තියෙන බව. ඉතින් දුවේ පුතේ, ඔන්න ඔය විදියට භෞතික ජීර්ණය ආරම්භ වෙනවා. ආහාර ජීර්ණයේ ඊළඟට ආරම්භ වන්නේ රසායනික ජීර්ණය. මේක මුඛයේදීම ආරම්භ වෙනවා. අපි දන්නවා මුඛයේ තියෙන කේට ග්‍රන්ථි මගින් කේටය ශ්‍රාවය වෙනවා. එම කේටයේ තියෙනවා ඇමයිලේස් කියලා එන්සයිමයක්. ඒකට ටයිලින් කියලා කියනවා. ඒ වගේම මේ කේටය භාෂ්මිකයි. ඒ නිසා ආහාරයේ තියෙන පිෂ්ඨය ජීර්ණය ආරම්භ වෙනවා. ඔන්න ඔය විදියට තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. හොඳයි. දුවල පුතාලාට කියන්න පුළුවන්ද ආහාරයේ ඇති මේ පිෂ්ඨය වැනි කාබෝහයිඩ්‍රේට මතට ඇමයිලේස් ශ්‍රාවය වුණහම මොකද වෙන්නේ කියලා? ඔව්, පිෂ්ඨය ඇමයිලේස් මෝල්ටෝස් බවට පත් කරනවා. පිෂ්ඨය ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට පත් කරනවා. දැන් ඔන්න භෞතික ජීර්ණයත් රසායනික ජීර්ණයත් දෙකම ආරම්භ වෙලා ඉවරයි. මේ ඇසුරින් අපි දැන් බලමු මේ ආකාරයට ආහාර ජීර්ණය කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා දෙන විදිය. දුවල පුතාලා දන්නවා ආහාර කියන්නේ සංකීර්ණ කාබනික සංයෝගවලට බව. අන්න ඒ සංකීර්ණ කාබනික සංයෝග අවශෝෂණය කළ හැකි සරල කාබනික සංයෝග බවට පත්කිරීම තමයි ආහාර ජීර්ණය කියන්නේ. ඔව්, අපි ආපහු බලමු ආහාර ජීර්ණය කියන්නේ මොකක්ද කියලා. සංකීර්ණ කාබනික සංයෝග අවශෝෂණය කළ හැකි සරල කාබනික සංයෝග බවට පත්කිරීම ආහාර ජීර්ණය ලෙස හඳුන්වනවා. දැන් දූල පුතාලට තාම හොඳින් තේරෙන්නේ නැති මොකක්ද මේ ආහාර ජීර්ණය කියන්නේ කියලා. එහෙමනම් දැන් අපි බලමු ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව ඒකේ ඇති කොටස් අනුපිළිවෙලින් මොනවද කියලා. අපි මුලින්ම භෞතික හා රසායනික ජීර්ණය ආරම්භය පිළිබඳව කතා කළානේ. ඒක සිදුවුනේ මුඛ කුහරය තුලදි කියලා අපිට දැන් පැහැදිලිනේ. එවිට ආහාර ජීර්ණ පද්ධතියේ මුල්ම කොටස වන්නේ මුඛය හා මුඛ කුහරය බව අපිට දැන් තේරෙනවා නේද දුවා පුතා? ඔව්. ඊළඟට ආහාරය ගමන් කරන්නේ අන්න ස්රෝතය වෙත. එහිදී කිසිදු ජීර්ණ ක්‍රියාවලියක් නම් වෙන්නේ නැහැ. එහෙනම් අන්න ස්රෝතයෙන් මොකක්ද ඉටු කරන කාර්යය? අන්න ස්රෝතයෙන් පුතේ ඉටු වෙන එකම කාර්යය තමයි ආමාශය වෙත ආහාරය තල්ලු කරලා හැරීම. එහෙම නැත්නම් ආහාරය ආමාශයේ වෙතට යොමු කරන නලයක් විදියට කටයුතු කිරීම. මෙහිදී අන්න ස්රෝතයේ ක්‍රමාකුංචන චලන මගින් ආහාරය තල්ලු කරලා හරිනවා. ඊළඟට දුවේ පුතේ මේ මදක් ජීර්ණය වෙච්ච ආහාරය තලපයක් ලෙස සකස් වෙලා ආමාශයේ වෙතට තමයි එන්නේ. ආමාශය හරියට නිකන් ජී අකුරක හැඩයගත් පේශිමය මල්ලක් වගේ ඉන්ද්‍රියක්. හැබැයි එහි ජීර්ණය වෙන්නේ ප්‍රෝටීන විතරයි. මෙහිදී සිදුවන රසායනික ජීර්ණය ගැන ඊළඟ වැඩසටහනේදී අපි වඩාත් සවිස්තරාත්මකව කතා කරමු. හැබැයි කිරියාහාරයට ගන්න කුඩා දරුවෙකුදී ආමාශයේදී කිරි කැටි ගැසීමට රෙනින් කියලා එන්සයිමයකුත් ස්රාවය වෙනවා. මෙලෙස ජීරණය වූ ප්‍රෝටීනයත්, ජීරණය නවූ කාබෝහයිඩ්‍රේටත්, සරලසීනි වර්ග සහිත අර්ධ ලෙස ජීර්ණය වූ මෙම ආහාරය අපි හඳුන්වනවා පුතේ ආමලසය කියලා. මොකක්ද ආමලසය කියලා? ඔන්න ඉතින් මේ ආමලසය ඊළඟට පිවිසෙන්නේ කුඩා අන්ත්‍ර තුලට. කුඩා අන්ත්‍රයේ කොටස් තුනකින් සමන්විත වෙනවා. පළවෙනි කොටස ග්‍රහණීය කියලා තමයි හඳුන්වන්නේ. දෙවෙනි කොටස ශේෂාන්ත්‍රකය ලෙසත්, තුන්වන කොටස ශුන්‍යාන්ත්‍රකය ලෙසත් හඳුන්වනවා. කුඩාන්ත්‍රය අඩි 26ක් පමණ දිග ඇති පටු නලයක් වගේ ව්‍යුහයක්. කුඩාන්ත්‍රවලදී ආහාරයේ බොහෝ සංඝටක විශාල වශයෙන් ජීර්ණ ක්‍රියාවලියකට ලක්වෙනවා. ඒ විතරක් නෙමෙයි දුවේ පුතේ, අවශෝෂණ ක්‍රියාවලිය හොඳින් සිදු කිරීම සඳහා අන්ත්‍රවල හොඳින් සැකසුණු ව්‍යුහයක් දක්නට ලැබෙනවා. කුඩාන්ත්‍රවලදී මේ විදියට හොඳින් ආහාර ජීර්ණය වෙලා බොහොමයක් අවශෝෂණය කරගන්නවා අන්ත්‍රවල තියෙන රුධිර වාහිනී තුලට. ඊට පස්සේ ජීර්ණය නොවු ඉතිරි කොටස්, ඒ ඉතුරු කොටස් වලට මොනකද්ද වෙන්නේ? ඒව ගමන් කරනවා මහාන්ත්‍රයට. මහාන්ත්‍රය තරමක් විශාල ව්‍යුහයක්. හැබැයි කුඩාන්ත්‍රයට වඩා ටිකක් කෙටි. මේ මහාන්ත්‍රයත් කුඩාන්ත්‍රයත් සම්බන්ධ වෙන ස්ථානයේ තියෙනවා උණ්ඩුක පුච්චය කියලා කුඩා කොටසක්, කුඩා ව්‍යුහයක්. ඒ ව්‍යුහයෙන් නම් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඉතින් මේ මහාන්ත්‍රය තුලට ඇතුළු වෙච්ච ආහාරය එහිදී කිසිම ජීර්ණ ක්‍රියාවලියකට ලක් වෙන්නේ නැහැ. මේ ප්‍රධාන කාර්ය වෙන්නේ ජල අවශෝෂණය. ජලය අවශෝෂණය කරගත් ජීර්ණය නොවූ කොටස් අර්ධඝන ස්වභාවයක් ගන්නවා. ගුද මාර්ගය හා ගුදය ජීර්ණ පද්ධතියේ අවසාන කොටස. ජීර්ණය නොවූ කොටස් ගුද මාර්ගයේ එක් රැස් කර තබා ගන්නවා. ඒවට අපි කියන්නේ මල පහ කියලා. මොළයේ ක්‍රියාවකට නතුවන මේ මල පහ පිට කරන්න මොළයෙන් එනවා පණිවිඩයක්. ඒ පණිවිඩය අවශ්‍ය වෙනවා දුවේ පුතේ, ගබඩා කරලා තියෙන මේ මල පහ පිට කරන්න. එවිට මල පහ කිරීමේ අවශ්‍යතාවය දැනෙනවා. අනේ පණිවිඩය ලැබුණු විගස ගුදය හරහා මල පහ පිට කිරීම සිදු වෙනවා. හොඳයි, මීට අමතරව ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ තවත් ඉන්ද්‍රියන් කීපයක්ම තියෙනවා. ඒවායින් ජීර්ණයට අවශ්‍ය එන්සයිම වගේම තවත් ජීර්ණයුෂ රැසක් එකතු කරලා ජීර්ණ ක්‍රියාවලිය වඩාත් හොඳින් සිදු කරනවා. මුලින්ම අපිට හඳුනගන්න පුළුවන් ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන කේට ග්‍රන්ථිය. ඒව මගින් කේටය ශ්‍රාවය කරනවා. එමගින් ආහාරය භාෂ්මික කරනවා. එතකොට තමයි දුවේ පුතේ මේ කේටයේ තියෙන ඇමයිලේස් මගින් පිෂ්ඨය ජීර්ණය ආරම්භ වීම සිදු වෙන්නේ. එතකොට මේ පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙනවා. හොඳයි. අපි ඊළඟට දුවේ පුතේ අපි බලමු ආමාශික බිත්තියේ ග්‍රන්ථි තියෙනවා රාශියක්. ඒවායේ එන්සයිම සහ විවිධ ස්‍රාවයන් නිපදවනවා. ඊළඟට අපිට හමු වෙනවා දේහයේ තියෙන විශාලම ඉන්ද්‍රිය වන අක්මාව. අක්මාවේදී පිත නිෂ්පාදනය වෙනවා. එම පිත පිත්තාශයේ ගබඩා වෙනවා. කොහේදීද එතකොට පිත නිෂ්පාදනය වෙන්නේ? පිත නිෂ්පාදනය වෙන්නේ අක්මාවේදී. ඒක ගබඩා වෙන්නේ පිත්තාශයේදී. ඒ පිත ශ්‍රාවය වෙන්නේ ග්‍රහණියට. පිත්තාශයේ ඉඳලා ග්‍රහණියට තමයි පිත්‍යුෂ පිත්ත ප්‍රණාලය ඔස්සේ ශ්‍රාවය වෙන්නේ. අපිට හමු වෙනවා තවත් ඉතාම සුවිශේෂී ග්‍රන්ථියක්. ඒ තමයි අග්න්‍යාශය. අග්න්‍යාශය මගින් එන්සයිම ත්‍රිත්වයක් ශ්‍රාවය වෙනවා. ඇමයිලේස්, ලයිපේස් සහ ට්‍රිප්සීන් කියලා. කුඩා අන්ත්‍රයේ විශාල වශයෙන් ග්‍රන්ථීන් රැසක් අපට හමු වෙනවා. එමගින් ජීර්ණයට අවශ්‍ය එන්සයිම රැසක් නිෂ්පාදනය කරලා දෙනවා. දුවේ පුතේ, අපි අද සාකච්ඡා කළේ ආහාර ජීර්ණ පද්ධතියේ මූලික කොටස් හඳුනා ගැනීම පමණයි. ඊළඟ වැඩසටහනේදී අපි ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ වෙනත් ඉන්ද්‍රියන් සහ ඒවායේ කාර්යයන් සලකා බලමු. හොඳයි දුවේ පුතේ, අපි බලමු කුඩා ප්‍රශ්නාවලියක් මගින් අපි අද ඉගෙනගත්ත දේ නැවත අපට මතකයිද කියලා. මම ඔයගොල්ලන්ට යොමු කරනවා ප්‍රශ්නාවලියක්. පුළුවන් නම් දූල පුතාලා කඩදාසියක් පෑනක් අරගෙන ඒක ලියා ගන්නත් පුළුවන්. ඔන්න එහෙනම් මගේ පළවෙනි ප්‍රශ්නය. ආහාර ජීර්ණයේදී දත්වලින් සිදුවන ජීර්ණය ගැන කෙටියෙන් සඳහන් කරන්න. ආහාර ජීර්ණයේදී දත්වලින් සිදුවන ජීර්ණය ගැන කෙටියෙන් සඳහන් කරන්න. දෙවන ප්‍රශ්නය, ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වන්නේ ජීර්ණ පද්ධතියේ කුමන කොටසකදීද? ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වන්නේ ජීර්ණ පද්ධතියේ කුමන කොටසකදීද? හොඳයි, ඔන්න ඊළඟට මම යොමු කරනවා තුන්වන ප්‍රශ්නය. කුඩා අන්ත්‍රයේ ආරම්භක කොටස නම් කරන්න. කුඩා අන්ත්‍රයේ ආරම්භක කොටස නම් කරන්න. හතරවන ප්‍රශ්නය තමයි කුඩා අන්ත්‍රවලින් ආහාර ජීර්ණයට අමතරව ඉටුවන තවත් කාර්යයක් සඳහන් කරන්න. කුඩා අන්ත්‍රවලින් ආහාර ජීර්ණයට අමතරව ඉටුවන තවත් කාර්යයක් සඳහන් කරන්න. හොඳයි ඔන්න ඊළඟට පස්වෙනි ප්‍රශ්නය හිම නැත්තම් අද වැඩසටහනේ අවසාන ප්‍රශ්නය ජල අවශෝෂණය සිදුවන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ කුමන කොටසකදීද ජල අවශෝෂණය සිදුවන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ කුමන කොටසකදීද හොඳයි අපි මේ ප්‍රශ්නවලට දැන් පිළිතුරු සාකච්ඡා කරමු ඔන්න එහෙනම් පළවෙනි ප්‍රශ්නේ අපි අද සාකච්ඡාවට ගන්නවා මම මුලින්ම ඔබට යොමු කළ ප්‍රශ්නය වෙන්නේ පළවෙනි ප්‍රශ්නය ආහාර ජීර්ණ පද්ධතියේ දත්වලින් සිදුවන ජීර්ණය පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න කියලානේ ඔව් මොකද්ද පිළිතුර ඒක කෙටියෙන් පැහැදිලි කරන්නට ඕන දත්වලින් කරන කාර්යය තමයි අපි දන්නවා කෘන්තක දත්වලින් ආහාරයක් කඩා ගන්නවා. නන් දත්වලින් ආහාර කඩා ගැනීම. රදනක දත් භාවිතා කරලා තද ආහාර ඉරා ගැනීම සිදුවෙනවා. ඔබ පිළිතුර ලියනකොට හිමනං ලියවෙන්නට ඕන තද ආහාර ඉරා ගැනීම. හොඳයි දුවේ පුතේ. අද දවසේ අපට නියමිත කාල වේලාව අවසන් වෙගෙන යනවනේ. ඒ නිසා මම කැමති අද දවසේදී පාඩම මෙතනින් නතර කරන්න ඔබට ඉතිරි ප්‍රශ්නවලට පිළිතුරු ඔබගේ පෙළපොත භාවිතයෙන් සකස් කරගන්නට පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අද දවසේ අපේ පාඩම නිම කරන්න කාලය ඇවිදින්නේ. මේ පාඩමේ ඉතිරි කොටස රසායනික ජීර්ණය පිළිබඳ අපි මීළඟ වැඩසටහනින් සාකච්ඡා කරමු.